මීළඟට අනිල් ජයන්ත ගරු ඇමතුමාට විනාඩි 11ක කාලයක් ලැබෙනවා.
බොහොමත්ම ස්තුතියි. අද විවාදයට බඳුන් කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ පිළිබඳව තියෙන මහ බැංකුව විසින් ඉදිරිපත් කරන ලද විමර්ශන වාර්තාව පාදක කරගෙන 2025 ආර්ථික ප්‍රගතිය මොන ආකාරයේද කියලා සාකච්ඡා කරන්න. එවැනි තත්වයකදී ඇත්තටම මේ මොහොත වෙනකොට විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් නැහැ සභාගර්භයේ. කෙසේ වෙතත් මම පළමු කොට මේ ආර්ථික ප්‍රගතිය පිළිබඳ සාරාංශයක් සභාවට ඉදිරිපත් කරන්න කැමතියි. මොකද අපිට තිබිච්ච අභියෝගයේ හමුවේ රට ස්ථාවර කරලා ස්ථාවර කිරීම විතරක් නෙමෙයි මේ 2025 වර්ෂයේදී සිද්ධ කරගන්නේ. 2025 වර්ෂයේදී ස්ථාවරත්වයෙන් ඔබට ගිහිලා සියලුම ආර්ථික දර්ශක දැන් සමහර වර්ෂ තියෙනවා සමහර ආණ්ඩු කරන කාලේ සමහර ආර්ථික දර්ශක හොඳයි සමහර ඒවා හොඳ නැහැ. හැබැයි මේ ආර්ථික දර්ශක ගත්තාම සියලුම වගේ ආර්ථික දර්ශක ඉතාමත් මහල මට්ටමක තියෙනවා. මේ සාරාංශයක් විදිහට ගත්තාම රටක ආර්ථික වර්ධනය ඉකොනොමික් growth එක ඉතාමත් වැදගත් වෙනවා. 2025ට පුරෝකථනය කළේ 3.5ක ආර්ථික වෘද්ධියක් ලබා ගත්තොත් ඇති කියන මට්ටම මොකද අර අර්බුදයකින් ගොඩට එමින් හිටියේ. හැබැයි අපිට පුළුවන් වුණා 5%ක ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්න එක අඛණ්ඩව හැම කාර්තුවෙම ඒ වර්ධනය අත්පත් කරගෙන තිබුණා. ඒ වගේම තමයි දලදේශීය ඒක පුද්ගල දලදේශීය නිෂ්පාදිතය ඩොලර් 5000 ඉක්මවලා තියෙනවා. එතකොට අර විපක්ෂ මන්ත්‍රීවරයෙක් මේ සඳහන් කළා මේ ඩොලර් 5000 දැන් තියෙන රේට් එකට ගණන් හදලා බලපුවාම ආයේ අඩු වෙනවා කියලා. සමහර අංක ගණිතයේ සංකල්ප විදිහටත් වැරදි. මොකද අද තියෙන අනුපාතයට 2025 වර්ෂයේ තියෙන දලදේශීය නිෂ්පාදිතය ආපහු ගණන් හදලා බෙදෙන එක වැරදි. ඇත්තටම මේ අනුපාතයට ගණන් හදලා බලන්න ඕන නම් මේ මාස හතරේ දලදේශීය නිෂ්පාදිතය මේකට එකතු කරන්නට ඕනේ. ඒ නිසා ගොඩක් දුරට වැරදි අදහස් සමාජගත කරනවා. ඒ වගේම තමයි මුදල් ප්‍රතිපත්තිය ඉතාමත් වැදගත් ආර්ථික ස්ථාවරත්වයකදී. අපි මුල සිටම කිව්වා මේ වර්ෂයේ පුරාවටම අපි මූල්‍ය වෙළඳපොලේ ස්ථාවරත්වය අත්පත් කරගන්න ප්‍රතිපත්ති පොලි අනුපාතය 7.25ක් ඒ තැන්පතු සඳහාත් ණය සඳහා 8.25 කියන අනුපාත මේ වර්ෂයේම ස්ථාවර වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට ණය දීමේ අනුපාතය සාමාන්‍ය ණය අනුපාතය 10%ට වඩා අඩු මට්ටමකින් පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය ඉතාමත් වැදගත්. ජාත්‍යන්තරව අපි ගනුදෙනු කරනකොට අපිට අවශ්‍ය කරන ආනයන ටික ගෙන්න ගන්න ඕනේ. අපිට යම් ආයෝජන කරනවා නම් ඒ සඳහා ඩොලර් අවශ්‍ය කරනවා. ඒ වගේම ලබාගත්තු ණයවලට අපි ආපස්සට ගෙවන්නට ඕන. ඒ සඳහා ශක්තිමත් පදනමක් අපිට සපයන්නේ අපනයන වර්ධනයෙන්. ඒ නිසා සැලකිය යුතු අපනයන වර්ධනයක් විදේශ අංශයේදී 2025 දී අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම සංචාරකයන්ගෙන් අපිට විශේෂ ඩොලර් ඉපයීම ඉතාමත් වැදගත්. 2025 වර්ෂයේදී සංචාරකයන්ගේ පැමිණීම 23,60,000 දක්වා වැඩි වෙලා සැලකේ යුතු ආකාරයට සංචාරකයන්ගෙන් ලැබුණු ඩොලර් ඉපයීම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි කැපී පෙනෙන ලෙස විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 8.1 දක්වා වැඩිලා තන ප්‍රධාන වශයෙන් මේ ඉපයීම් ඩොලර් වැඩිවීම මේ ආර්ථිකය ශක්තිමත් කරන්න දායක වෙලා තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදිහට 2025 වර්ෂයේ වාර්තාගත වෙනවා ඉතිහාසයේ වැඩිම විදේශ අංශයේ ජංගම ගිණුමේ ශේෂය. අපි සාමාන්‍යයෙන් කියනවා ගෙවුම් ශේෂ තුලනේ. මේ ගෙවුම් ශේෂ තුලනේදී කරන්නේ රටක් විදිහට බාහිර ලෝකයේත් එක්ක කරන ලද ඩොලර් ගෙවීම් ඩොලර් ලැබීම් කොහොමද තුලනේ කරගන්නේ කියලා. ඒ තුලනේ කර ගැනීමට පාදක වෙන ප්‍රධානම දේ තමයි ජංගම ගිණුම. ජංගම ගිණුමේ අතිරික්තයක් එනවනම් අපිට අතිරික්ත ඩොලර් ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒ ඩොලර් ප්‍රමාණය පාවිච්චි කරලා අපිට ආයෝජනය කරන්න පුළුවන් වැඩිපුර ආනයනය ඊළඟ අවුරුද්දේදී ණය ගෙවීම් සිදු කරන්න පුළුවන්. එහෙනම් 2025 වර්ෂයේදී ඩොලර් බිලියන 1.73ක ජංගම ගිණුමේ අතිරික්තයක් ඒක වාර්තාගත ඉතිහාසයේ වැඩිම ප්‍රමාණය. ඒ තත්ත්වය අපි ඉදිරියට ගෙනියන්න තමයි මේ ස්ථාවරත්වය දාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම අපි අවධානය යොමු කරලා බැලුවොත් පුද්ගලික අංශයෙන් ලබා දුණු ණය අපි ආර්ථික ප්‍රගතියක් සාකච්ඡා කරනකොට ආණ්ඩුව පැත්තෙන් අපිට දුන්නු රාජ්‍ය මූල්‍ය ඒ බදු මුදල් ටික අපි හරියට කළමනාකරණය කරලා ආණ්ඩුව පවත්වාගෙන යන්න රාජ්‍ය ආයතන පවත්වාගෙන හොඳ සේවයක් කරන්න වියදම් ප්‍රමාණයක් කරනවා පුනරාවර්තන වියදම් මිනිස්සුන්ගේ පඩි නඩිත් වැඩි කරලා ඉතිහාසගතව අපි හැම අවුරුද්දකම දැන් කවුරුත් කතා කරන්නේ නැහැ පඩි වැඩිවීම 2025 26 27 දක්වාම අවුරුද්දකට ඩොලර් රුපියල් බිලියන 110ක් අපි ආයවැයට අලුතෙන් එකතු කරනවා එන්නේ ආකාරයට ආණ්ඩුවෙන් ජාතික ආර්ථිකයට දෙන්න ඕන තල්ලුව උපරිම ආකාරයට දීලා තිබුණා. ඒ වගේම ප්‍රාග්ධන වියදම් මුල ඉඳලම කිව්වා ප්‍රාග්ධන වියදම් විපක්ෂයෙන් චෝදනා කළා මේවා වියදම් වෙන්නේ නැහැ 10යි 15යි කියලා. අපිට 76ක ප්‍රාග්ධන වියදම් සිද්ධ කරන්න පුළුවන් වුණා. ආණ්ඩුවේ ජාතික නිෂ්පාදනයට විශාල දායකත්වයක් දුන්නා. පුද්ගලික අංශයේ දායකත්වයේ කැපී පෙනෙන වර්ධනයක් තියෙනවා. 2024ට සාපේක්ෂව පුද්ගලික අංශයේ ණය ලබා ගැනීම. බැංකු පද්ධතියෙන් ණය ලබා ගන්නවා කියලා කියන්නේ බැංකු නිකන් සල්ලි දෙන්නේ නැහැ. ණය ලබා දෙනකොට ඔවුන් බලනවා මේ ණය ආපසු ගෙවන්න පුළුවන්ද? මේ ණය ආපසු ගෙවන්න උඩ ඉපෙයීම් ශක්තියක් තියෙනවද? ආර්ථික ක්‍රියාවලිය තියෙනවද? එහෙමනම් තමයි ණය දෙන්නේ. ඒ නිසා 2025 වර්ෂයේදී රුපියල් බිලියන 256 ට්‍රිලියන 2කට වැඩි ප්‍රමාණයක් ණය දීලා තියෙනවා. ඒ ප්‍රවණතාවයත් මේ පෞගේ මාස 3 ඉදිරියට අවිලා තියෙනවා. ඒ ණය ලබාගෙන පෞද්ගල කාංශයේ මේ ආර්ථික වර්ධනයට දායක වෙලා තියෙනවා ඉතාමත්ම විශිෂ්ට විදියට. ඒ වගේම තමයි රාජ්‍ය මූල්‍යාංශයේ ඒ පවත්වා ගැනීමට අපි නිරන්තරයෙන්ම කීවා අපි සැලසුම් කරපු ආකාරයට බදු මුදල් එක් රැස් කරගත්තා, ඒ වියදම් කරගත්තා, ඒ කළමනාකරණය සහිතව අපිට පුළුවන් වුණා අයවැය පරතරයේ ඉතිහාසයේ අඩුම අයවැය පරතරයේ බවට පත් කරලා අපේ ණය ගැනීම, අතිරේක ණය ගැනීම අඩු කරගන්න. මෙවැනි ස්ථාවර තත්ත්වයක් අත්පත් කරගෙන තමයි අපි 2026ට පිවිසුනේ. ඒ පිවිසෙන කොටම අපි අනපේක්ෂිත විදියට අභ්‍යන්තරව පැන නගුණු. ඒක බාහිර සාධකයක්, නමුත් අපිට රටේ පරිපාලනයේ විසින් ගත්තු තීන්දුවක් නෙමෙයි. දිත්තසුලිකුණාට විසින් අභියෝගයක් ආවා. ඒ අභියෝගයත් අපි නිසි පරිදි මුහුණ දීලා අතිරේකව ඉදිරිපත් කරගත්තු මූල්‍ය විනය, මූල්‍ය කළමනාකරණ නිසා ඉතුරු කරගත්තු අතිරේක මුදල් සංචිත භාවිත කරලා රුපියල් බිලියන 500ක් මේ සඳහා යොදවලා විශාල වැඩපිළිවෙලක් යෙදුවා ඒ ජනතාව බේර ගැනීම සඳහා. ඒ තත්ත්වය වර්ධනය වෙනකොට ලෝකයටම බලපාන තත්ත්වයක් තමයි මේ යුද තත්ත්වයේ නිර්මාණය වුණේ. ඒ යුද තත්ත්වයේදී තමයි මේ යම් ආකාරයක අපේ සැලසුම් සහගත ආර්ථික වෘද්ධි තත්ත්වයන්ට යම් බලපෑමක්, ඒ වගේම විදේශ විනිමය පිළිබඳව යම් බලපෑමක් පිළිබඳ සාකච්ඡා වෙන්නේ. ඒ හුදෙක්ම අපේ පාලනයෙන් තොර කාරණයක්. ඒ වගේම විපක්ෂයේ උදේවරුමේ අදහස් දක්වපු മന്ത്രി වරුන්ගේ වරියන්ගේ මතුවෙච්ච කරුණු කිහිපයකටත් මම පිළිතුරු දෙන්න කැමතියි. මේදී විශේෂ බයක් හදන මේ ආණ්ඩුව බිඳ වැටේවි, මේ ඩොලරේ පාලනය කරගන්න බෑ, ණය විශාල ප්‍රමාණයකින් වැඩි වෙලා කියලා. විපක්ෂයේ മന്ത്രിවරු සඳහන් කළා රුපියල් ත්‍රිලියන 5කට වැඩි ප්‍රමාණයකින් ණය වැඩි වෙලයි කියලා. මම ප්‍රශ්නත් කළා විපක්ෂයේ රවි කරුණානායක මන්ත්‍රීතුමාගෙන් මේ දත්ත කොහෙන්ද ලබා ගත්තේ? බොහෝ දුරට සමහරට මේ දත්ත වැරදි මාර්ග වලින් ලබා ගන්න වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. අපිට අවධානය විශ්වාසය තියන්න පුළුවන් වෙන්නේ ඒ නිල වශයෙන් ලබා දෙන දෙත්. මේ දත්ත ලබාගෙන තියෙන්නේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරිය ලබා දුන්නු ණය. ඒ අනුව ඉතා පැහැදිලිව පෙනුම් කරනවා මේ ස්ථාවරත්වයේ අපේ මධ්‍යකාලීන ණය ලබා ගැනීමේ උපාය මාර්ගය කොයි විදිහට සකස් වෙලා තියෙන්නේ කියලා. 24 වර්ෂයේ අවසාන වෙනකොට සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 29620යි ට්‍රිලියන 29යි. එය 31 දක්වා වැඩි වෙලා තියෙනවා 2025 දෙසැම්බර් 31 වෙනකොට සැලකිය ප්‍රමාණය. හැබැයි ණය වර්ධනය කරගන්න වෙනවා ඒ සැලසුම් සාගතව. නමුත් අපි පාලනය වෙලා තියෙනවා 2026 අප්‍රියල් 30 වෙනිදා වෙනකොට ඒ ණය ප්‍රමාණය ට්‍රිලියන 30.82 දක්වා අඩු වෙලා තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම මේ මුළු කාල පරිච්ඡේදයේම ණය වැඩි වෙලා තියෙන්නේ රුපියල් ට්‍රිලියන 1.2කින්. එනම් අපි දන්නේ නැහැ මේ ට්‍රිලියන 5ක් කියලායි මේ බොරු කියන්නේ කියලා. අනිත් පැත්තෙන් ඔවුන්ව තර්ක කරගත්තොත් මේ රාජ්‍ය මූල්‍ය අපි වග කියනවා පාර්ලිමේන්තුවට. අපිට ණය ගන්න පුළුවන් කොයි සීමාවක්ද? අපිට අප ආපහු ණය ගෙව්වේ නැත්තම් මේ ණය ගෙවමින් ආපහු ණය ගන්න. අපි ආපහු ණය ගෙවන්නේ නැතුව උපරිම ණය ගත්තත් අපිට ගන්න පුළුවන් වෙන 2025 වර්ෂයේදී රුපියල් බිලියන 3740යි. ඒක තමයි පාර්ලිමේන්තුවේ ආයවැයදී අනුමත කළේ. අඩු ගානේ ඒ සංඛ්‍යාව දිහාවත් බැලුවා නම් කිසි කෙනෙක් මේ වැරදි ප්‍රවෘත්තිය මතු කරලා ට්‍රිලියන 5කින් බිලියන 5000කින් ණය ගත්තා කියන එක වැරදි. එහෙනම් අපි වැරදි වැඩක් කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ නෑ මේ අනුමත කරපු සීමාව ගිහිලා. මේ තියෙන්නේ හිතාමතාම නොමග යවන දත්ත. ඒ වගේම විශේෂ අවධානය යොමු කරන්න ඕන මෙතෙන්දි මේ ණයවලදී. අපේ උපක්‍රමයේ තමයි මේ විදේශීය ණය පංගුව අඩු කරගන්නේ. මේක පේනවා. විදේශීය ණය පංගුව ඩොලර් වලින් 2024 දෙසැම්බර් 31 වෙනිදා මෙන්නේ බිලියන 36.68යි 2025දී 37.46ට වැඩි වෙලා නැවත අප්‍රියල් වෙනකොට 2026 අප්‍රියල් වෙනකොට 35.64කට අඩු වෙලා තියෙනවා. සමස්තයක් වශයෙන් ගත්තාම ඩොලර් ණය ප්‍රමාණය අඩු වෙලා තියෙන මේ කාල පරිච්ඡේදයේ. අපි ඒකේ උපක්‍රමය මොකක්ද? අපේ උපාය මාර්ගය තමයි දේශීය ණය ඇතුළත් ප්‍රධාන ණය වර්ග දෙකක් තියෙනවා. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර. ඒතර භාණ්ඩාගාර බිල්පත් කියන්නේ කෙටි කාලීන ණය. කෙටි කාලීන යන ණය ප්‍රමාණය අපි අඩු කරගනිමින් තිරසාරත්වයට යන නම් ස්ථාවර පොලී අනුපාතය නැටතේ පාලනය කර පොලී අනුපාතය නැටතේ දිගු කාලීන ණය ලබා ගන්න ඕනේ. ඒ වැඩපිළිවෙලත් මේ කෙටි කාලී කාර්ය පරිච්ඡේදය අපි යොදලා තියෙනවා. ඒක මම පෙන්නුම් කරන්නම්. භාණ්ඩාගාර බැඳුම් කර 2024 දී අපේ තිබුණා ට්‍රිලියන 14.14ක්. එය 25 අපි වැඩි කරගෙන තියෙනවා 15.57ට. 26 අප්‍රේල් වෙනකොට 15.9ට ක්‍රමිකව දිගු කාලීන බැඳුම් කර වැඩි කර ගන්නවා. හැබැයි ඒකට ප්‍රතිපක්ෂව කෙටි කාලීන බිල්පත් අඩු කර ගන්නවා. ට්‍රිලියන 4.07යි තිබුණේ 24 දී, 25 දී 3.214යි, අපි 26 අප්‍රේල් වෙනකොට 2.8යි. මේ අඩුම ගසෙන් මේ සංඛ්‍යා දත්ත ලේඛනයේ බැලුවනම් පෙන්නුම් කරනවා අපි කොහොමද ණය තිරසරභාවයට ඉදිරියට ගමන් කරමින් තියෙන්නේ කියන එක. ඒ වගේම මේ ණයතරසරභාවයේ ඇතුලේ අපිට වැදගත් වෙනවා අපි අර වැඩසටහනක් ඇතුලේ ඉන්න නිසා 2032 වෙනකන් සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්ම ඇතුළතදී 2032 වෙනකොට අපි ඒ දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට අපේ ණය ප්‍රමාණය 95%ක් විය යුතුයි. දැම්මම අපි මේ වෙනකොට 2026 දී ඒ ඉලක්කය සම්පූර්ණ කරගන්නවා. 2032 වෙනකන් ඉන්නේ නැහැ. 2025-26 දීම දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට අපේ ණය ප්‍රමාණය 94.5% ගෙනීමේ සැලැස්ම මේක ඇතුලේ තියෙනවා. ඒ වගේම 27-28-29-30 වෙනකොට 32 කලින් 86.4%කට තියෙන්නේ. මේ තියෙන්නේ
ණය
කළමනාකරණය කර ගැනීම. ඒ වගේම කරු මුල අසනාරණ මන්ත්‍රීතුමනි අපිට ඉදිරිපත් කරපු මේ ගොඩක් විවේචන ඇතුලේ මේ විනිමය අනුපාතය අවප්‍රමාණ වීම පිළිබඳව ගැටලු ගණනාවක් කිව්වා. එහින් විශාල වැරදි සමාජයේ නොමග යවන එකක් මේ වාහන 4000ක් ගෙන්නුවා කියලා මම මේ දත්ත ඉදිරිපත් කරන්නම්. ඇත්තටම මැයි මාසේ 15 වෙනිදා වාහන 4000ක් ගෙන්නුවා කියලා. ඒතර වාහන 4000ක් කොහමද ගෙන්නන්නේ මේ නිල දත්ත ලේකන වලට අනුව තියෙනවා. ආපු සමස්ත වාහන ප්‍රමාණය 1782 සම්පූර්ණම වැරදි ප්‍රවෘත්තියක් තමයි ඔවුන් ඉදිරිපත් කරේ. එය සමාජයේ නොමග යවන. ඒත් එක්ක මම ඉදිරිපත් කරන්නම් ඔවුන් කිව්වේ මොකක්ද? මැයි 15 වෙනිදා වාහන 1400ක් ගෙනාවා. කවුරු හරි ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන් දීලා ලාභයක් හොයාගත්ත සම්පූර්ණ වැරදි ගෙනල් තියෙන 1782. හැබැයි ඊට කලින් වාහන 7000 ගණන් ගෙනත් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය තත්ත්වෙදී. ඒක විතරක් නෙමෙයි මේ අහසිනව කාරණේ මේ අදාළ බදු වැඩි කරාට පස්සේ මැයි මාසේ 18 වෙනිදා ගෙනලා තියෙනවා වාහන 9429ක්. ඒතර මේ බදු වැඩිපුර ගෙවන්න ගෙනල් තියෙන එනං අර 1782 පවා ඒ සාමාන්‍ය ක්‍රියා පරිපාටි ඇතුළේ ගෙනාප එකක් නිසා කිසිදු ආකාරයකට එහෙම තොරතුරු යන්නේ නැහැ. සමහර විට ඒගොල්ලන්ට සැකය ගැන ඇති. මොකද ඒගොල්ලන්ගේ ආණ්ඩු කාලේ මේ ඉන්සයිඩ් ඉන්ෆර්මේෂන් පාවිච්චි කරලා කරපු දේවල් ගොඩාක් තියෙනවා. ඒ නිසා පොඩි හිතනවත් දන්නේ අපේ ආණ්ඩුවෙත් එහෙම පාවිච්චි කරනවා කියලා. කිසිදු ආකාරයකට ඒක වෙන්නේ නැහැ. මම අවසන් කරනවා කරු මුලාසනාඩුරුවේ මන්ත්‍රීතුමනි මේන් පෙන්눔 කරනවා අපේ ආණ්ඩුව ඇතුලේ මේ 2025 වර්ෂයේදී අත්පත් කරගත් ස්ථාවරත්වය විතරක් නෙමෙයි මේ 2026 දීත් ඒ ස්ථාවරත්වයෙන්ම දිගින් දිගටම අපි පැමිණීමේ හිටියා. අපිට පාලනය කරන්න බැරි බාහිර සාධකයක් නිසා ඇතිවෙච්ච බලපෑම පවා සම්බන්ධ වෙලා තියෙන්නේ විදේශ විනිමය අනුපාතයට. මේ පාලනය කිරීමට අපි යම් ආකාර ක්‍රියාමාර්ග අරමින් තියෙනවා. නමුත් අපි කලබල විය යුතු නැහැ. මේ විදේශ විනිමය අනුපාතය කියලා කියන්නේ සමස්ත ආර්ථිකයේ සියලුම දේවල් විනිශ්චය කරනු ලබන නිර්ණය කරන දර්ශකය නෙමෙයි. මේ දෙපැත්තම වාසි අවාසි තියෙනවා අඩු වැඩි වීමේ. අපි ඒ උපක්‍රමශීලීව වෙළඳපළ කළමනාකරණය කිරීමෙන් අවශ්‍ය පරිදි තොරතුරු මත පාදක වෙලා මේ ගමන අඛණ්ඩව ඉදිරියට යනවායි කියන පාර්ණයේ සඳහන් කරමින් මගේ අදහස් අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු එමත්තුමා, ඒ අනුව පාර්ලිමේන්තුව නැවත හෙට දින පෙරවරු 9:30 දක්වා 9:30ට යළි රැස්වේ.